നിവേദനയായി ബലാത്പാലന ആയത്തിന് മെത്തിവരുന്ന സംശോധന സഹ ബലാത്പാലന ആയത്തിന് ആയത്തിന് ചന്ദ്രീമ സീമി സംശോധന നിമിത്തി പണ കീട്ടും പത്ത് സലക പെണ്ണിയും പിൻസേഖസിയാത്തുന്ന ദിക്ക് സ്ഥാപനയോഗി അട്ടതി വ്യസ്തദായക സ്ഥാപനകാരക സഭാവട്ട് മത്തു പലവണ പാർലമെന്റ് മന്ത്രിവരും അതിലേക്ക് സാമാജിക മന്ത്രി വശയൻ മാഷിൻ നമുക്കെന്ന ലഭുവധാനുക്കെ മെത്തി വേറൊരു ജാനക വാക്കുമുറം എത്തുമ മിലാൻ ജയത്തിലൊക്കെ മെത്തുമ സുദർശന ധനിപ്പിറ്റിയ മെത്തുമ സഹൻ പ്രദീപ് പിതാനം എത്തുക മഞ്ജുല ദിശാനായകം എത്തി ഇതാ സ്വിശുത്തിനെ ഫെബ്രുവരി നമ്മ അതിന് അപ്രഭാഗ ഹത്തരട്ട് പാർലമെന്റ് കാരകസഭാ കാമറാക്കി പേത്തീമ നിയമിത പുതുരാജ്യ മണ്ഡലീയ പാർലമെന്റ് സംഘമേ ശ്രീലങ്ക ശാഖാവ് അന്തർ പാർലമെന്റ് സംഘമേ ശ്രീലങ്ക കണ്ടായം സാക് പാർലമെന്റ് സംഘമേ ശ്രീലങ്ക കണ്ടായം എന്ന സംഘം മുതൽ ഏകാബദ്ധ വിശേഷ മഹാസഭ രസീമ സഹഭാഗമിന്റെ സീലമ ഗർവ മന്ത്രിയുറങ്കിയും ഇല്ലാ സിറ്റിമി ഇസ്സൈവിസ്തുനെ ഫെബ്രുവരി തുങ്ങിന് ബൃഹസ്പതിന്ദ എന്നാ മതദിന മധ്യാഹ്ന ദുലാഹട്ട് തീരം കാരക സഭാ രസീമ മാകെ നീലക്കാമലി പേത്തീമ നിയമിത വൈ എം രസീമ സന്ദ പെമ്മിന് സഹഭാഗമിന്റെ സീലവും സാമാജിക മന്ത്രിയുറേ പിലിഗണ്യമ ഗർവ വനജീവി വന സമ്പത് സംരക്ഷണ
കഥാനായകത്തുമണി ഹാർസി ഹറ്റനാമെ അധികാരിയക്കു സത്ത് വൃക്ഷദത്ത ആരക്ഷക ആജ്ഞാപനത്തെ ദിക്ക പഹ സഹ പഹ ആ വഗന്തി സമഗ കിയൂത്തു ഹെത്തക വഗന്തി അറത്തെ വനജീവി വന സമ്പത് സംരക്ഷണ അമാത്യവരിസിൻ സാധന ലതുവ് ദാസ് വിശുദ്ധക്കെ അഗോസ്റ്റ് അട്ട ദിനത്തി അങ്ക വിശുദ്ധക്ക അനുദക്ക അതീത എക്കൊളാധാരണ അതിശേഷ ഗസപാത്രയെ പാൽക്കരലാത് നിയോഗ മമിതിത്തക്കരമി മെമ നിയോഗ വനജീവി ഹാ വന സമ്പത് സംരക്ഷണ കട്ടുത്തു പിലിബന്ധ അമാത്യാംശ ഉപദേശ കാരക സഭാവെ കൊലുത്തിയായി യോജന കരമി
ആചാര്യ ബന്ധു ഗുണോദരമെത്തുമ
ഗർവകഥാനായകത്തുമണി രാജാംഗനയ പയ്യ കണുവ ഉത്സാഹന കൊട്ടസ് എന്ന ലിപിനെ പതിച്ച് എന്നും ഗുണത്തിലക മഹത്താകൻ ലബുണ പെസ്തമക് മമ പിലിഗണ്ണുമേ
ഗാനത്തെ കരുണാതിലകമെത്തുമ
ഗറു കഥാനായകത്തുമണി എൽ പി ടി തലകസ്പെ കെട്ടന്തുല അങ്ക പൻസിയ ഹത്രിസ്പഹ ധരണ സ്ഥാനെ പതിച്ച് എച്ച് എൽ ഉപേന്ദ്ര സമ്പത് മഹത്താകൻ ലബുണ പെസ്തമക് പിലിഗണ്ണുമേ
അസംഖ നവരത്നമെത്തുമ
ഗറു കഥാനായകത്തുമണി കുറുനാഗല വെഹര ശ്രീ സംഘരാജ മഹാപിരുവൻ വ്യാരസ്ഥാനെ വെടവസന പൂജ്യ വലസ്വേ സോമാനന്ദ ഹിമിഗൻ ലബുണു പെറ്റ്സം പിലിഗന്നും
അമാത്യാംശ നിവേദന മഹാജൻ പെറ്റ്സം പിലിബന്ധ കാരകസഭാട്ട് യമകുറു ലഭേ അമാത്യാംശ നിവേദന പ്രവാഹനമാത്യ ബന്ധു ഗുണോദരം എത്തുമ
സ മമ ഈ പ്രകാശ കറന്നിനെ പശു പേഹദിലിഗിരി മക്കറിനോ പണമെത്തും
ന്യായപന്ത്രി വിഷയാങ്കയ്ക്ക്
ഗറു കഥാനായകത്തുമണി അതം മേ മുദ്രിത മാധ്യവലാത് ഏവഗേമ പശുകിയ ദിനക ജനതാ വിമുക്തി പെരുമുനെ ഹിറ്റ് പാർലമെന്റ് മന്ത്രി സമന്ത വിദ്യാരത്ന ബദുല്ലേ പ്രവൃത്തി രസീമകത് ഏവഗേ മേവാന വിട്ട സമാജ മാധ്യത്തുളാത് ഡഡിലെസ വിവേചനയാക്കിയാണ് രാജ്യ അമാത്യറു സന്ദഹാ വാഹന ശപവാഹന ദേശീയ തിസ്തമയ ഗെന്നനോ കേല മേ പിലിബന്ധോ അപ്പി ഗറു ജനാധിപത്യമാകുന്നു അഗ്രാമാത്യത്വമാകുന്നു ഏവഗേമ മുതൽ അമാത്യാംശ സിയുലു നിലധാരിക വിമസാസിറ്റിയ ശപവാഹന നെമയി പുട് സൈക്കലയാക്വാത് അടുമ തർമ്മിയും വിൽ ബെറവാക്വാത് മേ വെനുവേം ഗെന്നലനേ ഇത് മങ് ഗറു കഥാനായകത്തുമാകും വിശേഷം ഇല്ലാസിനോ മേ വിദ്യയുടെ മേ സാപരാധി മേ വകേ പ്രവൃത്തി പലകരീം ഏവഗേ മേ വകേ പ്രകാശ കിരീമ സംബന്ധ ദം പശുകിയ ദവസ്വല അപ്പേ ഗെവാൽ എവില്ല ഗിനിത്തിയല ദം അപ്പി അവാങ്കോ ദേശപാലനകരണായ ദം മേ വിദ്യയുടെ പ്രചാര കരുപ്പാമ മിനിസ്സു മേ ജനതാവ് കുപിത വേണോ ഏൻസ മേ വകേ കുപിത ദേവാൽ കരല ചന്ദ് ഗണ്ട് ആണ്ടു ഗണ്ട് പ്രാദേശഭ ദിനാകാണ്ട് ഓണതേ അപ്പി ഒന്ന മേ വകേ യന്ന ഹബേ മേ വിദ്യയുടെ ബൊറു പ്രചാര കരല മേ രാജ്യ അമതിവരുണ്ട് മേ വിലാവേ വാഹന കിന്നനോക്കിയല്ല ജനാധിപത്യ തപാസ്താടി പത്കല്ല മേ ആണ്ടു തപാസ്താടി പത്കല്ല മേ വകേ ജരാജീർണ ദേശപാലനെ കരണ്ടിപ്പാക്കിയല്ല ഇല്ലാസിന്ന ഏവകേമ അപ്പി മങ് അപ്പേ മാധ്യമത്വമാകുന്നു തില്ലനോ മമ രാജ്യ മാധ്യ അമാത്യവരെ ഹറ്റിയട്ട് അപ്പി വിദ്യുത് മാധ്യ സന്ധ വികാസന അധികാരി പണത് കെട്ടുംപത്ത് സഹസ്കരമി നിന്നെ മേ വകേ പുജ്ജലെ അങ്ങേ ഏവകേമ ആണ്ടുവേ ജാതിക ആരക്ഷാവേ മേ വകേ വിനാശാൻ കരണ ഏവട്ട് അപ്പി മാധ്യേ ബഹദി පැහැදිලි නීතියක් ගේන්න ඕන ඉදිරියේදී. ඒ නිසා විශේෂයෙන්ම වරාය ඇමතුමා මෙතන ඉන්නවා. ඔබතුමා පැහැදිලි උත්තරයක් දෙන්න වරායේ මේ වෙනකොට ගොඩ බාලා තියෙනවා කියන වාහන 239ක්. කොහෙන්ද ගෙනාවේ කවුද ගෙනාවේ කාටද ගෙනාවේ කියලා පැහැදිලි උත්තරයක් රටට දෙන්න. මේ විදිහට අපිට මේ දේශපාලනය කරන්න බෑ.
ඔබතුමා මේ පිළිබඳව මම වරාය අධිකාරියෙන් පරීක්ෂා කළ බැලුවා. එවැනි කිසිම වාහනයක් ගෙනලා නැහැ. මේක සම්පූර්ණයෙන්ම ව්‍යාජ මවන ලද ව්‍යාජ පුවතක්. ඒ පිළිබඳව වරාය අධිකාරියට අනුබද්ධිත සමාගමේ SLMP සීයේකේ සාමාන්‍ය අධිකාරීවරයා විසින් අපේ CID එකට පැමිණිලිකුත් කරලා තියෙනවා. ඒ වගේම පුවත්පත් වලටත් ලිපි යවලා තියෙනවා. මෙය නිවැරදි කරන්න කියලා මේ වෙලේ දෙයක් සිදු වෙලා නැහැ කියලා. මේ සම්පූර්ණයෙන්ම ව්‍යාජ පුවතක්. ඒ නිසා මම හිතනවා ගරු කතානායකතුමනි, මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ අපේ වරප්‍රසාද කමිටුවට මේ කියපු අයත් මේ ප්‍රවෘත්ති ප්‍රකාශ කරපු අයත් ගෙන්නලා මේ පිළිබඳව පරීක්ෂණයක් කිරීම ඉතාම සුදුසුයි කියලා.
ඔව් මණ්ඩල.
පැහැදිලිවම මේ පුවත් මේක බරපතල ප්‍රශ්නයක්. මේ වෙලාවේ මේ බෙහෙත් ගන්න සල්ලි නැහැ කියලා මේ ජනතාවට බෙහෙත් ගන්න සල්ලි නැති වෙලාවක සැප වාහන 239ක් මේ මොනතරම් මහපොළව නූල්ලන අපරාධ කතාවක්ද මේ? මේක මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මම ඇත්තටම ලැජ්ජ වෙනවා. ඩිලාන් පෙරේරා මහත්තයා කිව්වා මේ එයාගේ ප්‍රකාශයේ මේ පත්තරේ දාලා තියෙනවා. හිටපු ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ සමන්ත විද්‍යාරන් මොනතරම් කැතයිද නිින්දිතයිද. එනිසා මේ 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 පුවත්පත්වල පළ කරපු අයයි ඊළඟට මේ Facebook වල ඒවා ෂෙයා කරලා ඒකට කටයුතු කරන අයයි ඒ වගේම මේවා ප්‍රකාශ කරපු ඩිලාන් පෙරේරා මහත්තයයි සමන්ත විද්‍යාරන් මහත්තයයි වරප්‍රසාද කමිටුවට ගෙනල්ලා ප්‍රශ්න කරලා මේවට නීත්‍යානුකූලව පියවර ගන්න නැත්තම් මේ මේ පාර්ලිමේන්තුව ජිනි තියලා දායි. මේක මේ මේ බරපතල ප්‍රශ්නයක් මේක.
ඇයි ගිනි තියන්න ආවේ අහන්නේ නැති?
නියෝජ්‍යගතනායක.
ගරු කතානායකතුමනි, මේ අපේ ශාන්ත බණ්ඩාර රාජ්‍ය අමාත්‍යතුමා මතු කරපු ප්‍රශ්නේ ඔය හා සමානම සිද්ධියකට මාත්ම හොන දුන්නා. ඊට පස්සේ මම පුළු පුළුවන් විදිහට නීත්‍ය අනුකූලව මේ කටයුතු කරන්න ගියා. අවසානට මම දැන් දවස් දෙකකට කලින් ගියා පුවත්පත් පැමිණිලි මණ්ඩලයට මං කරපු පැමිණිල්ලට. ගියාට පස්සේ ඒ ජාතික පුවත්පත් දෙකම ඒ පළ කරපු ප්‍රවෘත්තිය තනිකර බොරුවක් කියලා මගෙන් සමාව ගත්තා. නමුත් මට පුදුම විදිහ අසාධාරණයක් වුණේ. මට මගේ පවුලට දරුවන්ට මට ඡන්ද දීපු ඡන්දදායකවන්ට අසාමාන්‍ය අසාධාරණයක් වුණා. හැබැයි අතෙන්දි පිළිගන්න වැරද්දක් වුණා කියලා. මං ඊට පස්සේ ඒ අයගෙන් පෞද්ගලිකව එළියට ඇවිල්ලා ඇහුවා මේ වගේ වැරදි ප්‍රවෘත්තියක් ප්‍රාදේශීය කතෘ මේ කෙනෙක් හරි කවුරු හරි ගෙනල්ලා ඔබතුමාලට දැම්මම ඒකේ නිවැරදිභාවය හොයන්නේ නැතුව මේ විදිහට පළ කරාම වෙන අපකීර්තිය මේ අපි විශේෂයෙන් මහජන නියෝජිතයන්ට අපිව බයිට් එකක් කරගෙන තියෙන්නේ දැන් ගොඩක් අය. ඉතින් ඒ නිසා මම හිතුවා ඇයි මේක කරන්නේ නැත්තේ කියලා. ඊට පස්සේ කිව්වා ඉස්සර නම් එහෙම සදාචාරයක් තිබුණා ඔගේ වැරදි ප්‍රවෘත්තියක් වුණාම පුවත්පත් වලින් අයින් කළා දානවා කියලා. ඊට පස්සේ දැන් කියනවා ඒ පුවත්පතෙන් අයින් කරාම එයා තව එකකට යනවා. එහෙම නැත්නම් වෙන නමකින් හාපව් ලියන්න පටන් ගන්නවා. ඉතින් ওই විදිහේ එහෙම කිසි වැඩපිළිවෙලක් මේවයි නැහැ. ඒ නිසා අපිට පේනවා මාධ්‍ය කලාව තුලත් මාධ්‍ය තුලත් යම් සදාචාරයක් හදන්න වැඩපිළිවෙලක් හැදී යුතුයි කියන තැන මාධ්‍යකරුවනොත් ඉන්නවා. මොකද මේකත් දැන් ඒ මාධ්‍යකරුවනොත් මහා මේ භූමිකාවට යටත් වෙලා තියෙන්නේ. සමහර අයගේ තියෙන නමත් එක්ක චරිතයත් එක්ක සමහර පුවත්පත් මාධ්‍ය ආයතන බය වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ අපි හැමෝටම අද රටට යම් සාධාරණීය යුක්තිසහගත මාධ්‍ය කලාවක් නිර්මාණය කරන්න අවශ්‍ය වැඩපිළිවෙල හැදෙන්න ඕන. ඒ නිසා තමයි මේ වගේ වැරදි ප්‍රවෘත්ති දාලා රට ගිනි තියලා මහජන නියෝජිතයන්ගේ තියෙන මේ ගෞරවය සියල්ල කෙලසලා වෙන අය තෘප්තිමත් වෙනවා. ඕක තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා දැන් අර පහුගිය දවසේ දළදා මාලිගාවට බැනපු මනුස්සයා දැන් කවුරුත් ඉස්සරහා සමාව ගන්න. හැබැයි කරන්න තියෙන අපරාධය ඔක්කොම කරා. සින් සමාවර ගත්තම දැන් ওই කතාවත් ඔතනින් ඉවර වෙනවා. මෙහිම සමාජ විකෘතිභාවයක් අවශ්‍ය නැහැ. අපි ඇත්ත වෙනුවෙන් සාධාරණ වෙනුවෙන් පෙනී හිටමු. අපි හැමෝටම පෞද්ගලිකව එකිනෙකාට බැඳිච්ච වගකීම් කොටසක් තියෙනවා. ඒ වගකීම් මේ සමාජේ කවුරුවක් ඉෂ්ට කරන්නේ නැහැ. මේ අන්තවාදී විදිහට හැසිරෙනවා. ඒ නිසා ගරු කතානායකතුමනි මේ වගේ ප්‍රවෘත්ති නිර්මාණය කළ කෝටි ගණන් සමහර අය මුදල් හම්බ කරගන්න. සමහර පත්‍ර ටික විකුණ ගන්න, සමහර රූපවාහිනියේ ප්‍රවෘත්ති ටික පෙන්න ගන්න මේ වගේ වැරදි ප්‍රවෘත්ති පළ කරන. මේක හරිම අසාධාරණයක්.
ජනමාධ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, ජනමාධ්‍ය විෂය භාර අමාත්‍යවරයා වශයෙන් මම මේ ගරු සභාවට දැනුම් දෙන්න කැමැතියි. ඊටාම විශාල ලෙස දේශපාලන පක්ෂපාත භේදයෙන් තොරව මෙම උත්තරීතර සභාවත් එහි සමාජිකත්වයේ ලබන ගරු මන්ත්‍රීතුමන්ලගෙත් පෞද්ගලික ජීවිතයටත් චරිතයටත් හානි කර අන්දමේ ඉතා විශාල ලෙස මාධ්‍ය මෙහෙයුමක් තිබෙනවා. අපිට මතකයි ගරු ලක්ෂ්මන් කිරියල් ඇමතිතුමාට මතක ඇති 80 ගණන්වල හොර පාර්ලිමේන්තුව වර්ජනය කරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන අයට දඬුවම මරණයයි, තන්ද දෙන යන්න අය පළවෙනි පස් දෙන මරණවා, එහෙම කියලා සංස්කෘතියක උරුමේ අපි භුක්ති විඳින තියෙනවා. අපි දීර්ඝ කාලයක් මේ යකඩ ගැටෙන අමීරි සද්දය, උන්ඩේ අමීරි සුබද දුක වේදනාව මර ලතෝනිය දැනිලා තියෙනවා. ඉතින් මේක නතර කරගන්න නම් මේ සමාජ මාධ්‍ය හා මුද්‍රිත මාධ්‍යවල ඔබතුමත් පාර්ලිමේන්තුව හා මන්ත්‍රීවරු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගකීම් බලතල යනාදියත් ඒවට හානි කර අන්දමේ ප්‍රවෘත්ති පළ කිරීමෙන් ඇතිවෙන සමාජ තත්ත්වයක් පිළිබඳ මේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග සාකච්ඡාවක් පවත්වන්නට කාරුණික වෙන්නටේ කියලා මං ඔබතුමාගෙන් ඉල්ලා සිටින අතර අපි විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන අධිකාරිය පනත් කෙටුම්පතක් හඳුන්වා දීම සඳහා දීර්ඝ කාලයක් කටයුතු කළා. දැන් කැබිනට් අනුකාරක සභාවක් පත් කරලා තියෙනවා. ඒ කැබිනට් අනුකාරක සභාව පත් කළා. මං හිතන්නේ ජයන්ත කරුණාතිලක ඇමතිතුමා දන්නවා ඒ කාලේ ඉඳන්ම සූදානම් වුණා මේ මාධ්‍ය පිළිබඳ යම්කිසි ප්‍රමිතියක් උසස් තත්වයක් ඇති කරලා දියුණු මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම සඳහා වෙන අධිකාරිය පනත් කෙටුම් පතක් අපි ඉදිරිපත් කරනවා. ඒක ඒ සඳහා පාර්ලිමේන්තුවට එනතෙක් ඔබතුමා මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරලා කටයුතු කරන්න කියලා ඉල්ලා
සිටිනවා.
ගරු කතානායකතුමනි, දැන් කෘෂිකර්ම ඇමතිතුමා මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරා බීගොවියන් සඳහා චීනෙන් ලැබිච්ච මේ ආධාරයක් විදියට ඉන්ධන ලබා දෙනවා කියලා, ඩීසල්. දැන් එන මාසේ මුල් සතිය වෙනකොට රට පුරාම බීගොවියෝ අස්වැන්න නෙලන කාලේ. දැන් මේ වෙනකොට ගරු කතානායකතුමනි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගත්තොත් කිසිම තැනක මේ ඉන්ධන කොහෙන්ද ලබා ගන්න, මේ ඉන්ධන කොච්චර ප්‍රමාණයක් දෙනවද කියන එක දැනුවත් කරලා නැහැ. ඒ වගේම ගරු කතානායකතුමනි රජයේ විසින් ප්‍රකාශයක් කරා V120ට ගන්නවා කියලා. දැන් V කිලෝ එකක් නිෂ්පාදනය කරන්න අද මේ තියෙන මිලත් එක්ක ගරු කතානායකතුමනි රුපියල් 120ත් 115ක් අනිවාර්යෙන්ම වැය වෙලා තියෙනවා ගොවියන්ට. එතකොට දැන් වත්මන් ජනාධිපතිතුමා ඊයේ දිනේ ප්‍රකාශයක් කරනවා රුපියල් 100ට ගන්නවා කියලා. එතකොට මේ මුදල ප්‍රමාණවත් මදි. එතකොට රජයේ ප්‍රකාශයක් කරා රුපියල් 120ට ගන්නවා කියලා. ඉතින් අඩු වශයෙන් ගරු කතානායකතුමනි මම යෝජනා කරනවා කෘෂිකර්ම ඇමතිතුමාට රුපියල් 120ට ගන්න ඕන. ඒ වගේම මේ දෙනවා කිව්ව ඉන්ධන මේවා මේ අස්වැන්න නෙලන කාලේ මේ වෙනකොට පමණක් තැන්වල ගරු කතානායකතුමනි අස්වැන්න දැන් නෙලනවා. එතකොට මේ ඉන්ධන කොහෙන්ද ගන්නෙ? කාගෙන්ද මේ කාටද මේ කියලා කියන්නේ? අක්කරයකට කීයක් දෙනවද? මේ සම්බන්ධව කිසිම කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් කිසිම ප්‍රකාශයක් කළා නැහැ ගරු කතානායකතුමනි.
සභානායකතුමා. ඔව් කිරියල් මැතිතුමා.
ගරු කතානායකතුමනි ඇත්ත වශයෙන්ම මේ සදාචාරය ගැන අපි පාර්ලිමේන්තුවේ පටන් ගන්න ඕන. මොකද පාර්ලිමේන්තුවේ ඕන දෙයක් කියලා වරප්‍රසාද කියන නඩු යන්නත් බෑ මොනවත් නෑ. දැන් මේ පාර්ලිමේන්තුවේ දිඩපතා අසත්‍ය ප්‍රකාශ මන්ත්‍රීවරුගේ සභාවට ඉදිරිපත් කරනවා. නමුත් කවදාකවත් ඒ අසත්‍ය ප්‍රකාශය ඒක අසත්‍යයක් කියලා පෙන්නුවාම කවදාකවත් මූලාශ්‍රයකින්වත් කොහෙවත් කියන්නේ නැහැ කියලා ඉල්ලාස් කරගන්න කියලා. දැන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ගත්තොත් එක්තරා මන්ත්‍රීවරයෙක් ප්‍රකාශයක් කළා අනිත් පැත්තෙන් පෙන්නුවොත් මේක අසත්‍යක් කියලා මූලාශ්‍රයේ කියන එක ඉල්ලාස් කරගන්න කියලා. ඉතින් අපි පාර්ලිමේන්තුවේ පටන් ගමු. අපි පාර්ලිමේන්තුවේ ආදර්ශයක් දෙමු. මන්ත්‍රීවරයෙක් ප්‍රකාශයක් කළා අනිත් පැත්තෙන් පෙන්නුවාම ඒක අසත්‍යක් කියලා මූලාශ්‍රයේ කියන්න ඕනේ කියලා ඉල්ලාස් කරගන්න කියලා. අපි පාර්ලිමේන්තුවේ මේක පටන් ගත්තොත් මගේ දඩේ මාධ්‍ය ආයතනවල මේක දිරි කරන්න පුළුවන්.
සභානායකතුමා.
ගරු කතානායකතුමනි අද දින න්‍යායපත්‍රයේ අංක 1 අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ යෝජනා සම්මතයේ අනුමත කිරීම සඳහා ඉදිරිපත්
කරනවා. කතා කරන්න
එකඟයි. ඊළඟට අංක 2 ශ්‍රී ලංකා ගොඩනැගිලි සේවා ඉංජිනේරු සහ තාක්ෂණ ආයතනය සංස්ථාගත කිරීමේ පනත් කැටුපත දෙවනවර ක්‍රියාවේ.
අද ඒ 52 විවාදයට තියෙන්නේ අද. 1 සහ 2 සහ 3
නැති එක ඉදිරිපත්
කරාස.
දෙකතුනත් ඉදිරිපත් කළම ඉන්න හොඳයි. හරි. ගරු කතානායකතුමනි, න්‍යායපත්‍ය අංක 1 අත්‍යවශ්‍ය මහජන සේවා පනතර්තන යෝජනා සම්මතය 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවන වගන්ති ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරියති බලතල 90 2023 පෙබරවාරි 17 දින ඇති අංක 2319 ඇලිරක් 80 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයේ පළකරුණු ලැබ 2023/2/21 වෙනි දින ඉදිරිපත් කරන ලද ප්‍රකාශනය අනුමත කළ යුතු යනුවෙන් මා යෝජනා කරනවා. ඒ සඳහා වන්නා වූ ගැසට් නිවේදනය අංකය මම කිව්වේ 2319 ඇලිරක් 80 2023 පෙබරවාරි 17 වෙනි දින. මේ ජනාධිපතිතුමා විසින් නිකුත් කරලාද මේ ගැසට් නිවේදනය මගින් අපි පසුගිය මාසයේ කීපේ පුරාම මාසෙන් මාසය මේ ගැසට් නිවේදනය නිකුත් කළා ව්‍යවස්ථානුකූලව සහ අනත ප්‍රකාරව. මෙහි උපලේඛනයේ විශේෂම සඳහන් කළ තිබෙන්නේ එක, විදුලිවල සැපයීම සම්බන්ධව සියලු සේවාවන්; දෙක, ඛනිත නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම; තුන, රෝහල්වල සාත්තු නිවාසවල බෙහෙත්ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සීලුම සේවා, වැඩ හෝ ශ්‍රමය කියන මෙන්න මේ කරුණු තුන තමයි උපලේඛනයේ සඳහන් වෙන්නේ. අපි කවුරුත් දන්නවා පසුගිය 2022 වර්ෂයේ අප්‍රේල් මාසෙන් ආරම්භ වෙලා ජූලි මාසය වෙනකොට රට තුල මතුවූ තත්ත්වය. ප්‍රධානම කාරණයක් වුණේ අත්‍යවශ්‍ය සේවා සැපයීම. මේ සම්බන්ධයෙන් ගන්නවා නම් අපි දන්නවා විදුලිය නිෂ්පාදනය කිරීම පිළිබඳව මතුවෙච්ච තත්ත්වය, විශේෂයෙන් ඉන්ධන ආනයනය කිරීම සඳහා ණයවර ලිපි වෘත්ත කිරීම, ටෙන්ඩර් කැඳවීම, ඒ සාමාන්‍ය පරිපාටියෙන් බැහැරව යන්නට සිදු වුණා. මොකද හේතුව ණයවර ලිපි ඔන කිරීම, ගනු කිරීම ඒ බැංකු මගින් සිදු කරනු ලැබුවේ නැති නිසා සා විශාල ප්‍රශ්නයක් තිබ්බා. ඒ වගේම විදේශ විනිමය හිඟකම පිළිබඳ ප්‍රශ්නේ තිබ්බා. මේ සියල්ලත් එක්ක විදුලි කප්පාදුව පැය 2 3 පැය 8 ආදි වශයෙන් යන අවස්ථා වෙනකොට මේ රටේ ජනතාවට සාමාන්‍ය ජන ජීවිතය අඩා වැටෙන්නට පටන් ගත්තා. නිෂ්පාදකයන්ට නිෂ්පාදන කරන්න බැරි වුණා. ඒ වගේම අත්‍යවශ්‍ය සේවා වාක්‍යට විදුලි බලය පිළිබඳව තිබුණු මේ තත්ත්වේ නිසා ප්‍රශ්නේ තව උග්‍ර වුණා. ඒ වගේම ඉන්ධන සැපයීමේදී දින ගණන් පෝලිං වල ජනතාවට ඉඳලා තමයි ඉන්ධන මිලදී ගන්නට සිදු වුණේ. ඒ වගේම ඒ අතරතුර සමහර ජාවාරම් පවා සිදු වුණා. පෝලිං වල කිලෝමීටර් 5-6 ඉඳපු සමහරු ඉන්ධන අරගෙන ඒව විකිණීමේ වැඩිමනට විකිණීමේ තත්ත්වයට පත් වුණා. ඒ නිසා QR ස්කේත අංකය හඳුනා දෙන්නට විදුලි බල බලශක්තිය අමාත්‍යාංශයට සිද්ධ වුණා. මෙන්න මේ වගේ ඉතිහාසයක් තියෙනවා පසුගිය මාස කීපය තුළ. ඒ නිසා මේ අත්‍යවශ්‍ය සේවාන් පවත්වාගෙන යන්න ඕනේ මොනම ආකාරයෙන් හෝ ජන ජීවිතය අඩාලන වන්නට. ඒ වගේම සෞඛ්‍ය ඉතාම වැදගත්. අපි දන්නවා විදේශ විනිමය හිඟකම නිසා ටෙන්ඩර් පටිපාටි අනුගමනය කිරීමට තිබෙන නිසා යම් යම් ඖෂධවල හිඟයක් තිබෙන බව අපි කවුරුත් දන්නවා. ඒ නිසා මේ තත්ත්වය ක්‍රමානුකූලව සමනය කර ගැනීමයි රජය උත්සාහ කරන්නේ. අපි මේ හිතන්නරකයි සාමාන්‍ය තත්ත්වයක් යටතේ රට තිබුණේ කියලා අද තියෙන්නේ කියලා. ලෝකයේ තත්ත්වයක් වෙනස් වෙලා තිනවා. අද ගත්තොත් එහෙම විශේෂයෙන්ම රුසියාව සහ යුක්‍රේනය අතර තිබෙන තත්ත්වයන් මත අද ලෝකයේ විවිධ ආකාරයේ තත්ත්වයන් වලට මුහුණ දීලා තිනවා. මහා බ්‍රිතාන්‍යයේ පවා මාස 3ක් ඇතුළත අගමැතිවරු 3 දෙනෙක් වෙනස් වුණා. ඒ වගේම ජනතා පාර්ලිමේන්තුව බැහැලා උද්ඝෝෂණය කරන්න පටන් ගත්තා. ලක්ෂ ගණනින් උද්දමනයේ සිට 11 දක්වා ගියා එංගලන්තේ. ඒ තත්ත්වය යුරෝපයේත් අද දකින්න තිබෙනවා. ඒ නිසා මේ මම කියන්නේ මේ ලෝක තත්ත්වයන්ට ලඝු කරන්න ඕනේ කියලා අපේ ප්‍රශ්නේ. අප විසින් නිර්මාණය කරගත්ත ප්‍රශ්න වලට නිසියාකාරව විසඳුම් දෙන්න බැරි වීම නිසා පසුගිය වකවානුන් තුල අද මේ ප්‍රශ්නේ බැරරුන් තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අද ජාත්‍යන්තර මුල් අරමුදලේ අරමුදල් ලබා ගැනීම සඳහා ආසන්න අවස්ථාවකට අපි පැමිණ තිබෙනවා. අද ලෝකයේ බොහෝ රටවල් අපට සහයෝගය දෙන්න ඉදිරිපත් වෙලා තිනවා. දැන් අද තව පැයකට විතර චීනයෙන් ලැබුණු නිලැඳුම් දරුවන්ට බෙදලා දෙන එක රටපුරා බෙදාහැරීම අපි ආරම්භ කරනවා. තව අද දවස තුරදී පෙළපොත් බෙදාහැරීම අපි ගිය සතිය ආරම්භ කළා. පෙළපොත් සඳහා එපිට අවුරුද්දේ වෙන් කළ තිබුණේ ගරු කතානායකතුමනි රුපියල් බිලියන 4.5යි. මේ අවුරුද්ද යනවා බිලියන 16ක්. එකට හතර ගුණයක්. නිලැඳුම් සඳහා වෙන් කළ තිබුණේ බිලියන 3.5යි ගිය අවුරුද්දේ. මේ අවුරුද්දේ වගේ හතර ගුණයක් යනවා බිලියන 12ක් යනවා. මේ සියල්ල සඳහා ආදායම් උත්පාදනය වෙන්නේ කෙසේද? ඒ නිසා අපි කොහොමද මේක කළමනාකරණය කරගන්නේ? ඒක නිසා අපි දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා ඒ පෙළපොත් ටික කෙසේ හෝ අපි බෙදාහැරීමේ කටයුතු ආරම්භ කළා. මේ වාරයේ අවසන් වෙන්නේ මාර්තු 24. කොවිඩ් 19 නිසා වෛෂර දෙකක් ප්‍රමාණ වුණා. විභාග ප්‍රමාද වුණා. දැන් උසස් පෙළ විභාගයේ සාර්ථක අවසන් කළා. කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් දැන් තියෙන ප්‍රශ්නේ මොකද්ද? දැන් ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය කරන ගුරුවරුන් සංඛ්‍යාව තව ප්‍රමාණයක් මදි. 19,000ක් ඕනේ. 15,000 ඉල්ලුම් කරලා තියෙනවා. තව 4,000ක් මදි ගුරුවරු. ඒ සඳහා මම අමාත්‍ය මණ්ඩල සංදේශය දැන් මාසයකට කලින් ඉදිරිපත් කළා. ඉතින් විශාල අමාරුකම් තිබුණා වුණත් ඒක අනුමත කරන්න කැබිනට් මණ්ඩලයේ තීන්දුව කළා. ඒකේ පරිපාටිමය කරුණු ටික අද වෙනකොට निराකරණය කරනවා. ඒ නිසා ගුරුවරුන්ගේ දීමනාව යම් ප්‍රමාණයක වැඩි කරන්න කටයුතු කළා තියෙනවා. ඉතින් අනිත් පැත්තෙන් විශ්වවිද්‍යාල මහාචාර්යව අවශ්‍යයි. ආචාර්ය 1300ක් අවශ්‍යයි මේ විභාගයේ පරීක්ෂණ කළ අවසන් කරන්න. හැම පැනල් එකකටම පැනල් එකේ ඉන්න ඕනේ සුපර්වයිස් කරන්න මහාචාර්යවරයෙක් ජ්‍යෙෂ්ඨ කතික ආචාර්යවරයෙක්. දැන් එයාගේ වෘත්තීය ගැටලුවක් තියෙනවා. ඉතින් ඒ සඳහා සාකච්ඡාවට දෙකක් තියලා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළා. ආයි සිකුරාදා විශේෂයෙන් අපහුව මේක පිළිබඳව සාකච්ඡා කරන්න මුදල් අමාත්‍යංශයත් එක්ක කටයුතු කරලා තිනවා. කෙසේ හෝ මේ පිරිසට යම් ආකාරයක අපි දන්නවා. ඒ හැමෝගෙම අමාරුකම් තියෙනවා. ජීවන විදම වැඩි. ඒ නිසා යම් ප්‍රමාණයකින් දීමනා වැඩි කළා. මේ දරුව 329,000 පෙනී සිටපු ජීවිතයේ හැරවුම් ලක්ෂයකට සැලකන උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල හැකීක්මනින් ලබා දීම සඳහා අවශ්‍ය උත්තරපත්‍ර සමීක්ෂණය ආරම්භ කරන්න. ඉතින් ඒ සඳහා උදේ රෑ දෙකේම අපි වෙහෙසෙනවා. මම මෙතන උදේ එනවා. ආපහුම අත්‍යන්තර දුවන. එතන අනිත් කටයුතු කරන. ආපහුම තෙන්ට එනවා. ඉතින් අපි මේ කැපකිරීමෙන් කටයුතු කරන්න. ඉතින් ඕනෙම කෙනෙකුට දේශපාලන වාසිතක විවේචනෙල්ල කරන්න පුළුවන්. මේක මෙහෙම කළොත් හොඳයි මෙහෙම කළොත් හොඳයි කියලා. නමුත් පවතින தત્ත්වයේ යථාර්ථයේ පිළිබඳව අපි තේරුම් ගන්න ඕනේ. අද මේ පැත්තෙන් ඉඳලා විපක්ෂය අය හෙට මේක බාරගත්තත් හෙට ඉඳලා මෙතන ඉඳලා ඉස්සරහට ඒ අභියෝගයට මුහුණ දෙන්න වෙනවා ඒ සියලු දෙනාට. මේක තමයි යථාර්ථය. ඒ නිසා මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ අපි සීමිත කාල සීමාවක් තුළ රටේ ජනතාවගේ ජන ජීවිතය යථා තත්ත්වයට ගෙන ඒම සඳහා යම් ආකාරයක අපිට කැපකිරීම කරන්න සිදු වෙනවා. දැන් බද්දාය කිරීම. ගරු කථානායකතුමනි, ඒ බදු ටික කැපිලා ගියන් පස්සේ ඇත්ත වශයෙන්ම අපිට වෙච්ච තත්ත්වය ගැන කවුරුත් කතා කළේ නැහැ. ඔබතුමන්ලත් දන්න. මන්ත්‍රීවරුන්ගෙන් කැපුණා. රුපියල් 90,000. මන්ත්‍රීවරයන්ගෙන් රුපියල් 90,000ක් ටැක්ස් එක කැපුණා. එතකොට ඉන්ධන දීමනාව බදුල් ඉඳලා එන මන්ත්‍රීවරයෙක්, අම්පාරෙන් ඉඳලා එන මන්ත්‍රීවරයෙක්. එතුමට එන්න බෑ. ඒක තමයි තත්ත්වය. ඇමතිවරයෙක්ගෙන් 241,000 බද්ද කැපුණා. ඔව් 280 නෑ දෙන්න විතරක් 241,000. දැන් මම සභානායක කාර්යාලයේ සභානායක දුරයක් දරන නිසා ඒකේ වැටුප තින්නවත් නෑ රුපියල් බොහොම තා සොච්චම. හැබැයි ඉන්ධන දීමනාවක් ලැබුණාම ඒකත් කැපුණා. ආ ඊළඟ മന്ത്രി දීමනාවක් මේ තුනම කැපුණාම අපිට කොළඹ ඉන්න නිසා එතෙන්දලා මෙතෙන්ට එලා අපහුව යන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි දුරින් ඉඳලා മന്ത്രിට එතින් මේ හැමෝම කැපවීම කරලා තියෙනවා. මොකද අපි දන්නවා ඒ බද්ද අය නොවුණා නම් මේ මාසේ වැටුප් ගෙවීමත් ප්‍රශ්යක් වෙන්න තිබ්බා. මේක තමයි தত্ত্বය. කිසිම රටකින් ණයක් දෙන්නේ නැහැ. ණයක් දෙන්නේ නැහැ IMF එකේ මේක අරගෙන ඒ ගැරන්ටි එක එනකම්. ඉතින් මේක තමයි යථාර්ථය. ඒ නිසා ගරු කථානායකතුමනි මේ අත්‍යවශ්‍ය සේවා ගැසට් නිවේදනය නිකුත් කරලා තින්නේ ඒ මාසේ මේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑම පාර්ලිමේන්තුව වාර්තා කළ යුතුයි. පාර්ලිමේන්තුවේ නිත්‍යානුකූලව අනුමත විය යුතුයි. ඉතින් මේ උපලේඛනයේ සඳහන් කරුණු තුන මම සඳහන් කළා. මෙන්න මේ කරුණු තුන පාත්වාගෙන යාම සඳහා ගරු සභාවේ එකඟතාවයේ අපේක්ෂා කරමින් මගේ කතාව අවසන්
කරනවා.
ගරු කථානායකතුමනි, අද කෝපා රැස්වීම කැඳවලා තියෙනවා. අපිට අවශ්‍ය නම් ටිකක් එවන්න බැරිලා තියෙනවා. මේක කල්ලාටවද ගරු කථානායකතුමනි?
හරි
කල්ලාට ප්ලීස්. අපි නම්වගයක් යවන්න ප්‍රමාද වෙලා තියෙනවා. මේ කල් දැම්මත් හොඳයි.
මේක ඉවර කළා අනිත් අංකයට යන්.
ඒ පැත්තේ මේ පැත්තේ ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවනේ. ඉතින් කණ්ඩායම් ගණනාවක් තියෙනවා.
දවසෙන් දවස වැඩි වෙනවා.
එක කණ්ඩායම නම් කමන්නේ. විවිධ කණ්ඩායම්. ඉතින්
ඉන්න සභානායකතුමනි.
දැන් ගරු කථානායකතුමනි, මේ අද න්‍යායපත්‍රය අනුව අපි යන් මේ පාර්ලිමේන්තුව න්‍යායපත්‍රයක් අනුව පවත්වාගෙන යන්නේ. ඒක නිසා ඔබතුමාලට අවස්ථාව තිබෙනවා මේ ඒක කථානායකතුමා තීන්දුව කරයි.
ඔව්.
මම කළේ මගේ කාර්යය. කථානායකතුමා ඒ පිළිබඳ තීන්දුවක් දෙන්නේ.
දැන් මේ විවාදේ යන්නේ. විවාදේ අතරමඟ නතර කළානේ මේ කරන්න කියන්නේ. ඔව් කිරියල්ල මැතිතුමා.
මොඩේ ඔබතුමා කල් අනිවාර්යයෙන්ම කල් දානවා නේද?
දැන් අපි කතා කරලා කල් දාමු.
මේ කතා එහෙම නෑ.
තනියෙන් තීන්දුව කරන්න බෑ
නේද? ඔබතුමා කතා නෑ ඒක. ඔබතුමා කතා නෑ ඒක.
අපි දෙපැත්තම කතා කරලා තීන්දුවක් ගනි.
නෑ ඔබතුමා කතා නෑ ඒක. ඔබතුමාගේ වගකීම හැමදාම සභාවට දානවා.
සභාව ඉන්නවනේ ප්‍රධාන තුන් දෙනා.
මේ දැන්
හරි.
ඔබතුමාලා කැමතිද මේක කල් දාන්න ප්ලීස්.
අදට විතර අපිට ගැටලුවක් නැහැ කථානායකතුමා
ගැටලුවක්
නැහැ ඒක තිබෙනවා. දැන් ඉස්සෙල්ලා මම ඉදිරිපත් කළේ මේ පළවෙනි කාරණේ.
නෝ I understand that.
ඔව් න්‍යායපත්‍ය අනුකූල.
නෑ නෑ
මේක කළා ඊළඟ කාරණේ ගන්න.
මේක හදිසි තත්වයක්. ඒකයි මං කිව්වේ මම විපක්ෂයේ සංවිධායක මන්ත්‍රීවරු කට්ටිය මගේ ඉල්ලීමක් කළා. එයාගේ නම් එවන්න තිබ්බා එවල නැහැ කියලා. ඉතින් මම ඔබතුමාගේ ඉල්ලීමක් කරන්නේ මේක කල් දාන්න. ඒ අවශ්‍ය නැන්ට කියලා ලැබුණායි පස්සේ
මං කතා කරලා ආණ්ඩුවේ
මාලිකන්තුමා.
ඔව් ආණ්ඩුවේ ගාම්මන්ත්‍රීවරු
මාලිකන්තුමා
ගරු කතාරයක තිබුණේ
කල් දාන්න පුළුවන්ද?
ගරු කතාරයක තිබුණේ මම ඔබතුමාට අපි මේ වක්කීම් බාරගත්තට පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව මේ විපක්ෂයේ වාඩි වෙච්ච කණ්ඩායම ආණ්ඩු පක්ෂය තමයි ඒ අවශ්‍ය ස්ථාන දෙන්න ඕන. ඒක තමයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය. නමුත්
ගරු
කථානායකතුමනි,
ඔව්
ගරු කථානායකතුමනි, මම දන්නේ නැහැ විපක්ෂ නායකතුමා විපක්ෂයේ සංවිධායකතුමා කියනවා ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිල්ලා විපක්ෂේ වාඩි වෙනවයි කියලා. ඔබතුමාල ආණ්ඩු පක්ෂයේද මොකද්ද කියන්නකෝ? අපිට ඔබතුමාලා කියන්න
අපේ සංවිධායකතුමනි අවශ්‍ය මාතෘකාව පස්සේ කතා කරමු. හරි විපක්ෂ නායකතුමෝ මේ
සංවිධායක පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව ආණ්ඩුවට තමයි මේ විපක්ෂයෙන් වාඩි වෙච්ච අය ඒ කමිටියට දාන්න ඕන. නමුත් අපි ඒ වකීම් බාර අරගෙන අපි ඒක කරනවා.
හරි
ඒකයි මම පෙන්නන්න දන්නේ. අපි කරනවා ඒක. දැන් බලන්න වෙලාව අපි
නෑ සීරම අපි වෙනම කතා කරමු.
නෑ නෑ මගේ වෙලා වුණත් අපිට ඉල්ලීමක් කරුවේ දහවල් ආහාර වෙලාව නැතුව මේ කට්ටියට දෙන්න කියලා පැය භාගයක් අපි දික් කරගත්තානේ. අපි ඒක ආය වැඩි හැමදාම හැබැයි මේ ආණ්ඩුවේ වගකීම් ඉෂ්ට කරන්න නැතුව අපි ඒ වගකීම් බාරගත්ත විපක්ෂයේ සමගිය වෙනුවේ
විපක්ෂයේ සංවිධායක තුමාගේ විපක්ෂයේ මෙතුමා කියන විදිහට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමකට එතුමල්ලා අවස්ථාව දුන්නලු. මම අපි දන්නා තරමින් විපක්ෂයෙන් මේ පැත්තට වාඩි වෙච්ච අයට අපි අපේ කාල සීමාව දීලා තියෙනවා කතා කරන්න. එතකොට ඔබතුමල්ලගේ වගකීම තමයි එතුමල්ලා පැහැදිලිව මේක ඇයි හරිලා මනුෂ්‍යලා ඔක්කොම මේ පැත්තේ වාඩි වුණාම අපි ඉතින් ඔයගොල්ලන් ඒගොල්ලෝ විපක්ෂේ
හරි අවුත්වා මේ මාතෘකාව මෙතනින් නතර කරමු.
ඒක තමයි කරු මේක
වල්ගේ පාගගෙන
කරු කතානායකතුමනි මේක වල්ගේ පාගගෙන ඉන්නේ.
ඔක බරපතල ගැටලුවක් නෙමෙයි.
අපි මේ පෞගිය අරගලයෙන් පස්සේ සීල් දෙනාට ආරාධනා කරලා රජයා පිටවන්නේ. ඒ අවස්ථාවේදී සජබේ කණ්ඩායමකුත් ඇවිල්ලා ආණ්ඩුවට වාඩි වෙලා ඒ සහයෝගය ලබා දෙන්න කටයුතු කරා. එහෙන් කොටසක් එවලා ඒගොල්ලන් කණ්ඩායම විපක්ෂ නායකකම රැක ගන්න ඕන නිසා හිටියා. අපිට ඒක ගැටලුවක් නැහැ. හැබැයි දැන් අපි දැනගන්න ඕනේ මෙතන ඔබතුමල්ලා මෙතන පසුපෙළේ ඉන්න අපෙන් තරග කරලා එතුමල්ලා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරලා තමයි විපක්ෂේ වාඩි වුණේ. ඒකට ඔබතුමල්ලා විපක්ෂයේද නියෝජනය කරන්න ආණ්ඩුවද කියන එක ඔබතුමල්ලාගේ විපක්ෂයේ සංවිධායකත්වයෙන් විසඳ ගන්න. ඊට පස්සේ
ඔව් අලවතුල මන්තුමා ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි දැන් මෙතුමා මේ කියන කතාව අපිට තේරෙන්නේ නැහැ. එතුමල්ලාගෙන් 50ක් විතර ඇවිල්ලා මේ පැත්තේ ඉඳගෙන ඉන්නවා. එතකොට අපේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ඉතා සාධාරණ කාරණාවක් ඉල්ලීමක් කරේ ඔබතුමාගෙන්. මොකද අද දිනේ 11ට දාලා දීලා මේකේ මේ පළවෙනි රැස්වීම සභාපතිලා පත් කරගන්න දෙනවා.
හරි ඉතින් අපි
එහෙනම් හරි.
බෞද්ධයසිරි ජයසිකරමෙත්තුමා.
නෑ ගරු කතානායකතුමා අපි මේක දිගින් දිගටම මතු කරපු කාරණයක්. දැන් මේ කමිටිස් වලට පවා දැන් අද හවස තියෙනවා CPA මේ මීටින් එක. දැන් ඒකට පවා අපේ කිසිම සම්බන්ධතාවයක් නැහැ. ඉතින් අපි කොහෙද මේ මොකද්ද අපිට මේ කරන්න හදන්නේ ඔබතුමාලා? මම ඔබතුමා ගැන ප්‍රශ්නයක් නෙමෙයි. මම අහන්නේ එක්කෝ මේක විපක්ෂයෙන් විසඳන්න ඕනේ. හරි? අපි ඇවිල්ලා විපක්ෂය ඉඳගෙන අපේ වැඩ කටයුතු ටික අපි කරගෙන යනවා. අපි ආණ්ඩුවට මුකු ගන්න කිලා නැහෙනේ. හැබැයි ආණ්ඩුවට ගිය කටියට වෙලාව දෙන එක ඒගොල්ලන්ගේ වැඩක්. හැමතිවරු ඒගොල්ලෝනේ අරගත්තේ. එතකොට අපි විපක්ෂයේ ඉන්න മന്ത്രിවරු විදිහට 36 දිනකට මේ පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු විදිහට සලකන්නේ නැත්තම් වෙලාවල් දෙන්නේ නැත්තම් කමිටිස් වලට දාන්නේ නැත්තම් එද මොකද්ද මේ කරන්නේ?
ඒක ඔව් ලංස මන්ත්‍රීතුමා
අර කතානායකතුමනි මුලින්ම ස්තුතිවන්ත වෙන අවස්ථාව ලබා දීම පිළිබඳව සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ එදා ඉඳලා තියෙන සම්ප්‍රදාය තමයි මේ වෙලාවෙන් කරන්නේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා හෝ විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා. එතකොට විරුද්ධ පක්ෂය ඇවිල්ලා മന്ത്രിවරු ඉඳගත්තා නම් විරුද්ධ පක්ෂය ඒගොල්ලෝ නියෝජනය කරනවා නම් වෙලාව දෙන්න ඕනේ මේ විපක්ෂයේ ගරු සංවිධායකතුමා. ඉතින් එතුමාගේ කාරණාව කරන්නේ නැතුව මෙතන එක නායකයෙකුට ඇඟිල්ල දික් කළ වැඩක් නැහැ. ඒ නිසා පෑදිලියම ගරු മന്ത്രിවරුන්ට කොයි පැත්තෙන් හරි අවස්ථාව දෙන්න ඕනේ. ඉතින් ඒක පෑදිලියම දෙන්න කියන එක තමයි අපි ඉල්ලා සිටින්නේ.
එතුමා ඒක පොරොන්දු වුණා ඒ කටයුතු කරන්න. ඉතින් ඕක නතර කරමු. නලින් බණ්ඩාර ජයමහා මන්ත්‍රීතුමා කතා කරන්නේ.
ගරු කතානායකතුමනි විශේෂයෙන්ම රාජ්‍ය සේවයේ ඇතැම් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරන පනතක් අද ඇවිල්ලා තියෙනවා. අපි මේ පනත දකින්නේ වර්තමානයේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව මූණ දීලා තියෙන අර්බුදවලට විසඳුම් විදියට ගෙනාපු පනතක් විදියට. විශේෂයෙන් ඊයේ දිනෙත් අපි දැක්කා රාජ්‍ය සේවයේ අංශ ගණනාවක් කෑම පැයේදී පාරට බැහැලා තමන්ගේ විරෝධතාවය එල්ල කරනවා. දැන් මම ඔබතුමාට එක උදාහරණයක් කියන්නම්. දැන් පෞගිය ටිකේ ලයිට් කැපුවා. හැබැයි ලයිට් කැපුවේ විදුලි බල මණ්ඩලයේ සේවකයෝ උද්ඝෝෂණය කරලා නෙමෙයි. ඉංජිනේරු උද්ඝෝෂණය කරලා නෙමෙයි. ලයිට් කැපුවේ ලයිට් බිල වැඩි කරනකම් ජනතාවට තොපිට දෙන්න ෂොට් එකක් ලයිට් බිල වැඩි කරලා ඉතරයි තෙල් අරගෙන විදුලිය ලබා දෙන්න පුළුවන් කියන පණිවිඩය දෙන්න තමයි ලයිට් කැපුවේ. අපේ රටේ පාසල් වල දරුවෝ විභාගයට සූදානම් වෙද්දිත් මේ ආණ්ඩුව කිසිම හිතක් පපුවක් නැතුව ලයිට් කැපුවා. හැබැයි විදුලි බිල වැඩි කරපු ගමන් ලයිට් දුන්නා. ඉතින් මේ විදියට තමන් තමයි අත්නොමතිකව කටයුතු කරමින් ඉන්නේ. නැතුව මේ රාජ්‍ය නිලධාරීන් එහෙ නැත්තම් සංස්ථාවල නිලධාරීන් කවුරුවත් ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න ලයිට් කැපුවේ නැහැ. ඉතින් ඒ නිසා අපිට පේනවා මේ ආණ්ඩුව මර්ධනය පටන් ගන්න. විශේෂයෙන්ම අපේ රාජ්‍ය සේවය සහ අර්ධ රාජ්‍ය සේවයව මර්ධනය කරන්න පාවිච්චි කරන පනතක් විදියට තමයි මේක පේන්නේ. මොකද අද ආණ්ඩුවට බලයක් නැහැ. වෙනමුකුත් නැහැ. මේ පළාත් පාලන මැතිවරණය තැපැල් ඡන්ද දියන්න තිබුණු දවසක් අද. එතකොට ආණ්ඩුව තමන්ගේ නිර්වත හෙළිවෙන නිසා ආණ්ඩුවේ බුද්ධ්‍යාංශම කියලා දෙනවා රනිල් රාජපක්ෂ ආණ්ඩුවට. එහෙම නැත්නම් අලි පොහොට්ටු පූට්ටුවට 10%ක් විතර තමයි ඡන්දම් වෙන්නේ කියලා. ඉතින් මේකෙන් ගැලවෙන්න එක පැත්තකින් ඡන්දේ කල් දානවා, එක පැත්තකින් රාජ්‍ය සේවය මර්ධනය කරන්න හදනවා, රාජ්‍ය සේවයට තරවටු කරනවා, රාජ්‍ය නිලධාරීන්ට පාට් එක දානවා, නිලධාරීන්ලව අත්‍යවශ්‍ය සේවා බාටපත් කරමින් වැඩ ගන්න උත්සාහ කරනවා. මේ හැම එකෙම පේන්නේ රාජ්‍යයේ අකර්මණ්‍යතාවය, ආණ්ඩුවේ අපෝසත්භාවය. මම දැක්ක ඊයේ මේ කවුද SP දිසානායක මහත්තයා කියනවා ඡන්දේ දාන්න නැකතකුත් බලලලු තිබුණේ. මන් දන්නේ මෙන්න මේ හැමේ පැඩවන හිටියා. නැකත් නෙමෙයි. නැක ඇඩ්‍රස් නැති වෙලා හිටියේ. මේවට කියන්නේ කතානායකතුමනි හිත නිවන කතා. හිත නිවන කතා තමයි. ඒගොල්ලන්ට ඡන්ද නැහැ. ඒගොල්ලන්ට රැස්වීමක් තියාගන්න බෑ. ඒ නිසා තමයි අද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අකුලමින් ජනතාවගේ පරමාධිපත්‍ය අකුලමින් ඡන්දයිති අකුලමින් කටයුතු කරමින් ඉන්නේ. අද විශේෂයෙන් අධිකරණේ නඩුවක් තීන්දුව වෙන්න තියෙනවා. අපි විශාල බලාපොරොත්තු සහිතව ඉන්නවා මේ රටේ අධිකරණය තාමත් ස්වාධීන ආයතනයක් විදියට මේ නිවැරදි තීන්දුව දෙයි කියලා. අද ආණ්ඩුවට සල්ලි නැහැ කියලා අපි දන්නවා. ආණ්ඩුවට ඉස්සරහට යන්න බෑයි කියලාත් අපි දන්නවා. හැබැයි ඒකට විසඳුම ඡන්දේ නොතියෙන එක නෙමෙයි. රටේ මිනිස්සුන්ට ඡන්දයක් අවශ්‍යයි. මේ ආණ්ඩුව කොතනද ඉන්නේ කියලා රටේ මිනිස්සුන්ට පෙන්වන්න ඕන. රනිල් රාජපක්ෂ ආණ්ඩුවට ඉස්සරහට යන්න බෑ කියලා මේ රටේ මිනිස්සුන්ට පෙන්වන්න ඕන. මේ රට ඉස්සරහට යන්න නම් රටේ ජනමතයක් තියෙන රජයක් බිහි වෙන්න ඕන. ජනමතයක් තියෙන රජයක් බිහි වුණාම ඒ රජයට යම්කිසි නිශ්චිත කාලයක් රටේ ජනතාව දෙනවා. ඒක තමයි ඇත්ත. හැබැයි මේ ජනමතයක් නැති ආණ්ඩුවකට ඉස්සරහට යන්න බෑ. ඒ නිසා අපි කරුණාවෙන් කියනවා මේ ගේම් එක නතර කරගන්න. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හිට්ලර්ට ඇඳලා හිතන් ඉන්නවා නම් මර්ධණයෙන් මේක වළක්වන්න පුළුවන් කියලා ඒක කවදාවත් වෙන්නේ නෑ. අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂට වෙච්ච දේ. හැබැයි ගෝඨාභය රාජපක්ෂට එහා ගිය දැවැන්ත දෙවැනි සුනාමියක් දැන් මේ දවස්වල භූකම්පනත් හරියට අපේ චමල් රාජපක්ෂ මහත්තයා වෙනවා. මේ රටේ භූකම්පනයක් වෙන්න තමයි මේ වැඩ කටයුතු කරමින් යන අද රනිල් වික්‍රමසිංහ මහත්තයාතුළු මේ පොහොට්ටු ආණ්ඩුව. ඒ නිසා මේ රටේ භූකම්පනයක් වෙලා විශාල හානියක් වෙන එක වළක්ව ගන්න නම් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරලා මේ ආණ්ඩුව කටයුතු කරන්න ඕන. අකේක උප්පර වැටි දාන රනිල් වික්‍රමසිංහ මහත්තයා දක්ෂයි කියලා අපි දන්නවා. හැබැයි ඒ උප්පර වැටි දාන්න ඕනේ රට ඉස්සරහට අරගෙන යන්න. දැන් හරි විදියට නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට පුළුවන් මේ පාර්ලිමේන්තුව විසුරවන්න. ඔය කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් අහන්න ඕනේ නැහැ. බැසිල් රාජපක්ෂ මහත්තයාගෙන් අහන්න ඕනේ නැහැ. වෙන කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. මම එහෙනම් කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාට කරුණා කරලා පාර්ලිමේන්තුව පළාත් පාලන ඇතිවරණය කරන්න බැයි නම් පාර්ලිමේන්තුව විසිරුවලා අලුත් පාර්ලිමේන්තුවක් ගන්න. මේ 225 එපා කියන්නේ මේ 225 බහුතරයක ජනමතය නැති නියෝජනයක් තියෙන්නේ. එදා ගත්ත 168ක් එක වෙනම අතාවක්. ඒ 168 දැන් 108ක්වත් ඉතුරු වෙලා නැහැ. ඒක තමයි ඇත්ත කතන්දරය. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයා උපරවැට්ටිකාරයෙක් නම් වහාම මේ පාර්ලිමේන්තුව විසිරුවලා අලුත් පාර්ලිමේන්තුවක් ගන්න. අන්නේ අලුත් පාර්ලිමේන්තුවෙන් අලුත් ආණ්ඩුවක් හදලා ඉස්සරහට යන්න පුළුවන්. එතකොට රටේ ජනතාවගේ පිළිගැනීම ඇති ආණ්ඩුවක්. ඒ නිසා වෙන වෙන උප්පර වැටි දාන්න නැතුව රට ඉස්සරහට අරගෙන යන්න කටයුතු කරන්න. දැන් මේගොල්ලෝ කියනවා සල්ලි නැහැ කියලා. සල්ලි නැහැ කියලා කියනවා. හැබැයි ප්‍රෝහලවල බේතුත් නැහැ. දැන් හෙට අනිද්දා බිත්තර ගේන්න යනවා මිලියන 2ක් දොතරද ඉන්දියාවේ. ඒ නිසා මේගොල්ලන්ට ජාවාරම් කරන්න, කුපාඩිකම් කරන්න, කොමිස් ගහන්න සල්ලි තියෙනවා. මොකද ඒ බිත්තර ඩීල් එකට මිලියන 75ක් ගනුදෙනුව මන් දන්නේ නැහැ ඇමතිවරුන්ද ගත්ත නිලධාරින්ද කියලා. මේ බිත්තර ඩීල් එක නතර කරන්න නම් මිලියන 75ක් ගන්න කියලා බිත්තර සංගමේ ඒ බිත්තර කුකුල් ගොවිපල හිමියන්ගෙන් ඉල්ලලා තියෙනවා. මම මේ වගකීමෙන් කියන්නේ කරු කතා නඟුතුනේ මිලියන 75ක් ඉල්ලලා තියෙනවා මේ බිත්තර ගෙනේම වළක්වා ගැනීම සඳහා. මොකද අද රටේ පාලනයක් නැහැ. පාලනයක් නැහැ. අත්‍යවශ්‍ය දේවල් මොනවද කියලා තේරුම් අරගෙන නැහැ. මේ ආණ්ඩුව කෘෂිකර්මය විනාශ කරා. මේ ආණ්ඩුව දැන් අපේ කුකුල් ගොවිපල වල ටිකක් විනාශ කරලා යනවා. විශේෂයෙන් වයම් පළාතේ අද පොල් වගාවට සුදු මැස්සාව මම මාස 5කට 6කට කලින් කිව්වා කටයුතු කරන්න කියලා මුකුත් කරේ නැහැ. එතකොට පොල් වගාව විනාශයි. ඊළඟට ගොවිතැන කුඹුරු ටික ඉවරයි. අද රුපියල් 60ට 70ට වී මිල දී ගන්න ගොවි අනාතයි. දැන් කුකුල් ගොවිපල හිමියෝ ටිකක් විනාශ කරමින් යනවා. ගැසට් ගහනවා. වෙළඳ පොළ මිෂින් මේක පාලනය කරන්න දෙන්නේ නැහැ. අද සමස්ත ආර්ථිකයේම වයඹ බලාති කුරුණාල දිස්ත්‍රික්කයේ ඉවර කරමින් ඉන්නේ මේ ආණ්ඩුව. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයාට කියනවා මේ ඩීල් කාර කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුත් එක්ක මේ වැඩේ කරන්න බෑ. කරුණා කරලා අලුත් පාර්ලිමේන්තුවක් ගන්න පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න. ඔබතුමාට දැන් මේක විසුරුවන්න පුළුවන්. ඒ නිසා පැහැදිලිවම අපි කියනවා මේ රජයට ජනමතයක් නැතුව ඉස්සරහට යන්න බෑ. ඒ වගේම අපි කියනවා මේ ආණ්ඩුව තවමත් කටයුතු කරමින් යන්නේ මේ රට බංකොලොත් වෙලා කියලා හිතාගෙන නෙමෙයි. ඒගොල්ලෝ රට බංකොලොත් වෙලා කියලා හිතාගෙන කටයුතු කරනවා ඡන්දන විතර. හැබැයි ඡන්දන විතර රට බංකොලොත් වෙලා කියලා කටයුතු කරාට අනිත් කිසිම කටයුත්තකදී ඒගොල්ලන්ට රට බංකොලොත් කියලා පේන්නේ නැහැ. අපි දැක්කා කැබිනට් මණ්ඩලය රැස් කරන්න යනවා නුවරට ගෙනියනවා. එහෙ කියලා ජන රජ පෙර හැරවල් කරනවා. දෙයනේ මේ කාටද? මට වෙන්නේ කොහෙන් හරි මේ ශාස්ත්‍රයක්වත් අහලාද කොයිද මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ආණ්ඩුව? එයාලා මේ කටයුතු කරමින් ඉන්නේ නැතුව මේ රටේ බංගලොත් භාවයේ දෙකන ඉතර නෙමෙයි. කැබිනට් එක යනවා නුවරට. අපි මේ කොළඹට එනවා කියලා දැනගත්තාම සමග ජන බලවේගය. ඒ නිසා මේ ආණ්ඩුවගේ වියදම් කප්පාදුවක් නම් වෙලා නැහැ. අපි දන්නවා ඕන තරම් අමාත්‍යංශවල අනවශ්‍ය වියදම් කරනවා, රටේ මුදල් වැරදි විදිහට අවභාවිතා කරනවා. ඒකට හොඳම උදාහරණය තමයි බිත්තර. බිත්තර ගිනේම අරා තව විශාල අර්බුදයක් තියෙනවා. දැන් අපි දන්නවා අපේ රටේ අවශ්‍ය මෞසත්තු අඩුම ගානේ බ්‍රසීල් වලින්වත් ජීන්නේ නැහැ. බ්‍රසීල් වලින් විතරයි ගේන්නේ. නෙදර්ලන්තෙන්වත් ජීන්නේ නැහැ. මොකද ඒ කුරුළුණු තියෙන නිසා. හැබැයි කුරුළුණු තියෙනවා කියලා නෙදර්ලන්තෙන් ගේන්නේ නැහැ මෞසත්තු. හැබැයි කුරුළුණු තියෙන ඉන්දියාවෙන් බිත්තර ගේනවා. ඉතින් ඒ නිසා මේ හැම එකක්ම පස්සේ තියෙන ගරු කතානායකතුමනි වෙනමුකුත් නෙමෙයි ජාවාරම තියෙන්නේ. කොමිස් තියෙන්නේ. නැත්තම් බිත්තර සංගමයෙන් මිලියන 75ක් ඉල්ලන්නේ නැහැ මේක නතර කරන්න. ඒ නිසා පැහැදිලිවම අනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු ආණ්ඩුවට අපි කියනවා මේ ඡන්දවලට ගේම් ගහලා හිතන් ඉන්නවනම් ලබන අවුරුද්ද වෙනකන් ඡන්දකල් දාන්න ඒක කවදාවත් වෙන්නේ නැහැ. ලක්ෂ 69ක් ගත්ත ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් ඔහොම තමයි හිතාගෙන ආණ්ඩු කරන්න පටන් ගත්තේ. හැබැයි අවුරුදු දෙකෙන් යන්න වුණා. ඒ නිසා ගරු කතානායකතුමනි මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ බලාපොරොත්තු තමයි ලබන අවුරුද්ද කෙලින්ම ජනාධිපතිවරණයකට යන්න. හැබැයි එතුමා මන් දන්නේ ව්‍යවස්ථාව හරියට බැලුවද කියලා. එතුමා ව්‍යවස්ථාව ගැන හොඳට දන්නවා මන් දන්නවා. හැබැයි එතුමා ඉලෙක්ටඩ් ප්‍රෙසිඩන්ට් නෙමෙයි. ඒ කියන්නේ ඡන්දයෙන් පත් වුණු ජනාධිපතිවරයෙක් නෙමෙයි. ඡන්දයෙන් පත් වුණු ජනාධිපතිවරයෙකුට තමයි අවුරුද්දකට කලින් ඡන්දේ තියලා මැතිවරණයකට යන්න පුළුවන්. එහෙම නැත්නම් එතුමාට සිද්ධ වෙනවා ලබන අවුරුද්ද යගෙනකන් ජනාධිපතිවරයෙ ඉන්න. ඒ නිසා අපි කියන්නේ කරුණා කරලා ව්‍යවස්ථා ගේම් ගහන්නත් එපා, වෙන වෙන ගේම් ගහන්නත් එපා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්න නම් ව්‍යවස්ථාවට ගරු කරන්න ඕන. දැන් අපි දැක්කා එතුමා අවසන් කරනවා. එතුමා කියනවා ලබන අවුරුද්දේ ඡන්ද දෙන්නේ කියලා. එතකොට මම ඔබතුමාගෙන් අහනවා එදා එතුමා මේ රටේ විධායක ජනාධිපතිවරයාට අමතරව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විදිහටත් කටයුතු කරනවද කියලා. මොකද එහෙම කරන්න පුළුවන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට. ඒ නිසා අපි කරුණාවෙන් කියනවා රජයටත් ජනාධිපතිවරයාටත් මේ ප්‍රජාතන්ත්‍රවාදීයට විරුද්ධව මේ ඡන්ද අයිතිය උදුරගන්න අධිකරණයත් එක්ක ගේම් ගහන්න බැරි වෙයි කියලා අපි විශ්වාස කරනවා. කටයුතු කරන්න එපා කියලා තාම ගෞරවයෙන් කියනවා. එහෙම නැත්නම් සුනාමියක් නෙමෙයි භූමිකම්පාවක් නෙමෙයි මේ දෙකම එන්න ඉඩ තියෙනවා.
ඔබේ සුති කෝපා සමිතිය රැසීම හෙට දවල් 11ට පවත්වනවා. කමන්නේ කන්ච ඔව් බණ්ඩාර මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි ඊයේත් අද මේ දැනුත් ගරු ජනාධිපතිතුමා පත් වුණේ ව්‍යවස්ථාවට පටහැනිව නීති විරෝධීව කියලා දිගින් දිගටම කියනවා. කරුණා කරලා ඒව හැන්සඩ් වාතාවරණයෙන් ඉවත් කරන්න. අපි ඔක්කොම දිවුරලා තියෙනවා මේ ව්‍යවස්ථාව ආරක්ෂා කරනවා කියලා. ව්‍යවස්ථානුකූලව තමයි කරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පත් වෙලා තියෙන්නේ. ඒ නිසා එක එක දේවල් කියන්න එපා. ඊළඟ ජනාධිපතිවරණයකදී පුළුවන් නම් ඔයාලා කෙනෙක් පත් කරගන්න.
කංචන විජේසේකර මන්ත්‍රීතුමා කතා කරන්න.
ගරු කතානායකතුමනි ස්තුතිවන්ත වෙනවා අවස්ථාව ලබා දීම පිළිබඳව. ගරු කතානායකතුමනි මට පෙර කතා කරපු මන්ත්‍රීතුමා නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා එක පැත්තකින් කියනවා මේ සියලුම දේවල් යටපත් කරගෙන ඉන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියලා. ඊළඟට කියනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කලින් ජනාධිපතිවරණයකට සූදානම් වෙනවා කියලා. දැන් එතුමා නම් යටපත් කරගෙන ඉන්නේ, එතුමාව නම් පරාජයට පත් කරගන්න ඕන. මම හිතන්නේ එතුමා බිය විය යුතු නැහැ ජනාධිපතිවරණයක් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ලබා දෙනවා නම්. මට හිතෙන්නේ එතුමා ගතෙන් හිටියට විපක්ෂයේ පැත්තේ ඇත්තටම රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගාව හදවතින්ම ඉන්නවා කියලා තමයි මට නම් හිතෙන්නේ නලින් බණ්ඩාර මැතිතුමාගේ කතාව දිහා ඇහුවම. ඒ නිසා ගරු කතානායකතුමනි විශේෂයෙන්ම මේ අද දවසේ ඉදිරිපත් කළ තියෙන මේ පනත
ගරු කතානායකතුමනි මහින්ද රාජපක්ෂත් එක්ක හදවතින්ම හිටපු මේ ඇමතිවරයා තමයි දැන් කකුල් දෙක ළඟට වැටිලා ජනාධිපතිවරයාත් එක්ක ඉන්නේ. අපි එතුමාව තේරුම්වත්
බොහොම ස්තුතියි. ඔව් මම කතා
කරා. අර කතානායකතුමනි මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක හදවතින්ම තවමත් ඉන්නවා. එතුමා අපේ පක්ෂේ නායකයා. එතුමා අපේ පක්ෂේ නායකයා. ඔබතුමා හිතුවොත් අපි අතහැරලා තියනවා කියලා. අපි එතුමත් එක්ක ඉන්නවා. ගරු කතානායකතුමනි මේ කතාව ආරම්භෙදිම නලින් බණ්ඩාර මැතිතුමා කිව්වා මේ පනතක් ගේන්නේ මර්ධනය කරන්න කියලා. ගරු කතානායකතුමනි මර්ධනය කරන්න පනතක් ගේන්න කියලා කියන නලින් බණ්ඩාර මන්ත්‍රීතුමාට අමතක වෙලා තියෙනවා. මේ මහජන විශේෂයෙන්ම මේ සේවාවන් පවත්වාගෙන යාම පිළිබඳව මේ පළවෙනි මතාවට මේ පනත ගේන්නේ. මේක මීට මාස කීපයකට පෙර ඉඳලා මාස 3-3 මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඡන්දකින් තොරව සම්මත කරගත්තා. මේක ඉදිරිපත් කරන්නේ පහුගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ ඉඳලා. පහුගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ ඉඳලා මේ තීන්දුව ගන්නේ මේ රටේ සේවාවන් පවත්වාගෙන යාම සඳහා විවිධ වෘත්තීය සමිති, විවිධ දේශපාලන සංවිධාන, වෘත්තීය සමිතිය හැටියට කටයුතු කරන ත්‍රස්තවාදී කණ්ඩායම් මේ රටේ ජනතාවට සේවාවෙන් සැපයීමෙන් ඉවත් වෙච්ච නිසා. ගරු කතානායකතුමනි, ඔබට මතක ඇති මේ පාර්ලිමේන්තුවේ විදුලි බල පනත පිළිබඳ සංශෝධනයේ විවාදයට ලක් වෙන වෙලාවේ මේ රටේ විදුලිය විසන්ධි කරනවා කියලා පණිවිඩයක් දුන්නා. මේ රටේ ජලාශවල තියෙන වතුර එළියට නිකුත් කරන්න කටයුතු කරා විදුලි ජනනය කරන්නේ නැතුව. ඒ නිසා තමයි එවකට හිටපු ජනාධිපතිවරයත් වත්මන් ජනාධිපතිවරයත් දෙදෙනාම තීන්දුව කරේ මේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ තියෙන පනත වැරද්ද මොකද්ද? මේ පනත කියන්නේ මහජනතාවට අත්‍යවශ්‍ය සේවාවන් අකණ්ඩව පවත්වාගෙන යාම සඳහා පාර්ලිමේන්තුව අවසර ඉල්ලනවා. ඉතින් ඔතමල කැමති නැද්ද විදුලි බලය අකණ්ඩව දෙන්න? ඔබතුමාල කැමති නැද්ද ඉන්ධන අඛණ්ඩව දෙන්න? ඔබතුමාල කැමති නැද්ද වරාය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යන්න? ඔබතුමාල කැමති නැති හින්දා තමයි අද ඇවිල්ලා කියන්නේ මේක මර්ධනය කරන්න හදන පනතක්. අපිට ඡන්දයක් ඕන, අපි මේකට විරුද්ධව ඡන්ද දෙනවා. මේක තමයි ඔබතුමාලගේ මතය. ඔබතුමාල පැහැදිලිව අද රටට කියන්නේ මේ රටේ යථා තත්ත්වයට පත් වෙන එක අකර්මණ්‍ය කරන්න, කඩාකප්පල් කරන්න ඔබතුමන්ලත් අර වෘත්තීය සමිතිය හැටියට කටයුතු කරන ත්‍රස්තවාදී සංවිධාන වලට නොදෙවෙනි නායකත්වයක් ලබා දෙනවා කියන එක තමයි මේක තුලින් පෙන්නුම් කරන්නේ. ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම අපි කියන්න ඕන පහුගිය කාලේ මැතිවරණ කොමිසමත් අපිට මන්දක ඇඟිල්ල දික් කරලා තිබුණා කණිත් තෙල් අමාත්‍යංශයට. කණිත් තෙල් අමාත්‍යංශයේ අවශ්‍ය ඉන්ධන ටික ලබා දෙන්නේ නැහැ කියලා. ගරු කතානායකතුමනි, අපේ අමාත්‍යංශයේ තියෙන ලංකා කණිත් තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන ආනයනය කරන්න ඇනවුම් සැලසුම් සකස් කරන්නේ ඉදිරි මාස 12 වෙනුවෙන් සකස් කරන්නේ යම් කාලයක් අරගෙන. එතන අපිට හෙට ඉන්ධන ඉල්ලුවොත් එම අපිට හෙට හැම දෙන්න බෑ. අපිට යම් කාලයක් යනවා ඉන්ධන ඇනවුම් කරන්න. ඒකට සැලසුමක් තියෙනවා. ඒතර මැතිවරණ කොමිසම කවුරු හරි ඇවිල්ලා කියලා හෙට ඉඳලා අපිට මෙන්න මේ ඉන්ධන කෝටා වැඩි කරලා දෙන්න. මැතිවරණ කොමිසම විතරක් නෙමෙයි දේශපාලන පක්ෂවල නායකයෝ ඊළඟට අපේක්ෂකයෝ ඉන්නෝ 15,000කට වැඩිය. ඒ හැම අපේක්ෂකෙම අපිට 80,000කට වැඩිය. ඒ අපේක්ෂකෝ හැම එක්කෙනම ඇවිල්ලා කිව්වම සතියට තියෙන ලීටර 5 නෙමෙයි අපිට දවසට ලීටර 5ක් දෙන්න කියලා. ඒක දෙන්න පුළුවන් කමක් අපිට නැහැ. ඒ නිසා තමයි අපිට කිව්වේ කල් ඇතුව අපිට කියන්නේ ඒ සඳහා අපිට සූදානම් වෙන්න පුළුවන්. එතන අපි මාස 6ක් තිස්සේ අපේ සංචිත ගොඩ නගාගෙන අපිට අවශ්‍ය ඩොලර් ටික හොයාගෙන අපිට අවශ්‍ය රුපියල් ටික හොයාගෙන අපේ දරේ පහසුකම් ටික සපයන්න. අපි ඒකට බාධා කරන්න නෙමෙයි. හැබැයි අපිට ඇවිල්ලා අද ඇවිල්ලා ලියුමක් දීලා හෙට ඉඳලා මේක කරන්න කියලා කිව්වොත් මේක දෙන්න බෑ ගරු කතානායකතුමනි. ඒක තමයි පැහැදිලිව අධිකරණයට කිව්වේ, මැතිවරණ කොමිසමටත් කිව්වේ. හැම අපේක්ෂකෙම අපිට ලියුම් එවනවා අපිට තියෙන ඉන්ධන කෝටාව වැඩි කරන්න කියලා. දැන් අපි දැක්ක පහුගිය ජනවාරි මාසේ අපේ වෙනදට වැඩිය ඉන්ධන භාවිතය වැඩි වෙලා තියෙනවා දෙසැම්බර් නොවැම්බර් මාසවලට සාපේක්ෂව. ඒතර අපි අර්බුදයක ඉන්නෝ රටක් හැටියට මේ කළමනාකරණය යන ගමනේ මේක කොහොමද කළමනාකරණය කරන්න කියලා. ඒ වගේම නලින් බණ්ඩාර මන්ත්‍රීතුමත් සමහර මන්ත්‍රීවරු නන්දක කියනවා මේ විදුලි බිල වැඩි කිරීම කියන එක පාවිච්චි කරගෙන තමයි විදුලි කප්පාදුව කරගෙන ගියේ කියලා. මම නලින් බණ්ඩාර මන්ත්‍රීතුමාට මතක් කරනවා විදුලි කප්පාදුව ආරම්භ වෙන්නේ 2022 ජනවාරි මාසේ. 2022 ජනවාරි මාසේ අවුරුද්දක් තිබිච්ච විදුලි කප්පාදුව තමයි අපි අවසන් කරේ. එතකොට පහුගිය අගෝස්තු මාසේ විදුලි බිල සංශෝධනයක් කරා. ඒත් අපිට කළමනාකරණය කරගන්න බැරුණා. ඒත් අපිට අඛණ්ඩව විදුලිය දෙන්න බැරුණා. ඇයි ඒ දෙන්න බැරුණේ? අපිට දෙන්න බැරි වුණ හේතු තියෙනවා. අපි දැන් ඉන්නවා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලක. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල අනුව අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක එකරන සාකච්ඡාවේ අපිට කියලා තියෙනවා මහා භාණ්ඩාගාරය හෝ මහා බැංකුව හරහා අමතර මුදල් අපිට ලබා දෙන්නේ නැහැ විදුලි බල මණ්ඩලයට, ලංකා කණිත් තෙල් නීතිගත සංස්ථාවට, ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු ඒ රජයේ ආයතන වලට. එතන අපි අපේ වියදම් පියවා ගන්න ඕන. අපිට යන වියදම අපි පියවා ගන්න ඕන. අපිට අමතර මුදල් දෙන්නේ නැහැ සහනාධාර වශයෙන්. ඒ නිසා තමයි අපි පහුගිය කාලේ අපිට සිද්ධ වුණේ මේ ගාස්තු අය කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න අපේ වියදමට සරලන ආදායමක් අපිට ලබා ගන්න. ඒක තමයි ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ඒතර මම දැක්ක සමහර විපක්ෂින මන්ත්‍රීවරු කියනවා අන්න ගාස්තු සංශෝධනේ වැඩුණාට පස්සේ ඊළඟ දවසේම අපේ ජලාශ පිරුණා, ගල් අඟුරු නැව්වා කියලා. මම දන්නේ කොහේ තියෙන මොලයක්ද කියලා. මේ සමහර හිටපු විදුලි බල ඇමතිවරු කතා කරන්නේ අපේ ජලාශවල ධාරිතාව වැඩි වෙලා නෙමෙයි, අපේ ගල් අඟුරු බලාගහරවල ධාරිතාව වැඩි කරලා නෙමෙයි. ඒ ධාරිතාව උපරිමයෙන්ම අපි පාවිච්චි කරා පහුගිය කාලෙත්. හැබැයි අපි කිව්වේ ගාස්තු සංශෝධනේ දුන්නට පස්සේ අපිට බැංකු පද්ධතියට ගිහිල්ලා අපිට ණය ගන්න පුළුවන්කම තියෙනවා. අපිට ප්‍රධාන බැංකු දෙකත් පෞද්ගලික බැංකුත් අපිට කිව්වේ අපේ ආදායම ප්‍රමාණවත් වෙන්නේ නැති හින්දා අපිට අමතර ණය මුදලක් අපිට දෙන්න බෑ කියලා. හැබැයි අපිට අමතර ණය මුදලක් අපි ඉල්ලුවම ඔවුන් කිව්වේ ගාස්තු සංශෝධනයක් එක්ක එනවා නම් ඊළඟ දවසේ මේක නිකුත් කරන්නම් කියලා. ඒ අනුව තමයි අපේ ප්‍රධාන බැංකුවලින් අපි ගාස්තු සංශෝධනය කළ විගස ඒ අවශ්‍ය මුදල් නිකුත් කරේ කණිත් තෙල් නිතිගත සංස්ථාවෙන් අවශ්‍ය දැවි තෙල් ටික නැප්තා ටික මිලදී අරගෙන අපේ පෞද්ගලික බලාගාර ටික දුවන්. එහෙම තමයි ධාරිතාව වැඩි කරගත්තේ. සමහරු මේකේ මතයක් හදන්න හදනවා මේ උසස් පෙළ කාලේ දෙන්න පුළුවන් විදුලිය දෙන්නේ නැතුව හිටියා කියලා. අපි මුල ඉඳලම කිව්වා ගිය අවුරුද්දේ ජනවාරි මාසෙත් අපේ ධාරිතාව තිබුණා. ධාරිතාව කියලා කියන්නේ ගල්ලංගුරු ජල විදුලිය අපේ තියෙන පුනර්ජනීය බලශක්තියන් අමතරව අපේ ඩීසල් සහ දැවි තෙල් බලාගාර තියෙනවා. අපේ ඩීසල් වලින් දැවි තෙල් බලාගාරෙන් අපි දුවනවා නම් ඒකට අමතර වියදමක් දරන්න වෙනවා. වැඩි වියදමක් දරන්න වෙනවා. ඒ වැඩි වියදමට අවශ්‍ය මුදල් ටික තමයි අපි ගාස්තු අය ක්‍රමයකින් අපි සොයා ගන්න අපි යෝජනා කරේ. ගරු කථානායකතුමනි, සමහරුන්ට අමතක වෙලා තියෙනවා. සමහරු කැමති මේ රටේ විදුලිය අඛණ්ඩව දෙන්න බැරි නම්. ගරු කථානායකතුමනි, මම ඔබතුමාට කියන්නම් ඇයි මේක අත්‍යවශ්‍ය සේවාවක් විය යුත්තේ කියලා තවත් සාධකයක්. දැන් ගිය සතියේ විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමේ සභාපතිවරයා නිහාල් වීරරත්න ලිපියක් යවනවා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයාට සහ සාමාජිකයන්ට. යවනවා ලිපියක් කියලා කියනවා ලංවිම ඉංජිනේරු සංගමේ විසින් 2023 පෙබරවාරි මාසේ 23 වෙනිදා සිට ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ඇතුළුව සියලුම දේශපාලන අධිකාරිය සමග සහයෝගය නොදැක්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනු ඇත. ඇයි ආරම්භ කරන්නේ? අප විසින් ඉල්ලා සිටින 3/2 නිවාස ණය පොලිය ප්‍රතිපූර්ණයට සහ වෙනත් ගෙවීම් වලට අදාළ తాවකාලික බදු සහනයන් 2021 වසර සඳහා වන ලෙඩ නිවාඩු දිරි දීමනා ගෙවීම 2022 වසර සඳහා වන ප්‍රසාද දීමනා ඇතුළු අනෙකුත් සේවක වරප්‍රසාද ලබා දීම පිළිබඳව සෑහීමට පත්විය හැකි ප්‍රතිචාරයක් පාලන අධිකාරියෙන් ලැබෙනතුරු මේ ක්‍රියාමාර්ගය අඛණ්ඩව කරගෙන යනවා. මොකද මේ කියන්නේ? අපිට දීපම් බෝනස් එක දීපම්, අපිට අතිකාල දීමනා වැඩිපුර දීපම්, අපිට දීමනා වැඩිපුර දීපම්. එහෙම දුන්නේ නැත්නම් අපි විදුලි බල මණ්ඩලයේ හැටි අපි පාරට බහින්. මේ ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය ගරු කථානායකතුමනි, අපි පැහැදිලිව උපදෙස් දීලා තියෙනවා මේ විදුලි බිල සංශෝධනයක් කරේ මේ ඉංජිනේරුවන්ට අවශ්‍ය ප්‍රසාද වරප්‍රසාද දෙන්න නෙවෙයි, ඒ වරප්‍රසාද දෙන්න නෙවෙයි, මේ අපි විදුලි බල මණ්ඩලයේ ඒ අවශ්‍ය ගාස්තු සංශෝධනය කරේ අපේ වියදම සරිලන ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම ප්‍රමාණයි. ඒ නිසා පැහැදිලිව ජනාධිපතිතුමා උපදෙස් ලබා දීලා තියෙනවා මේ කිසිම රාජ්‍ය ආයතනයකට ප්‍රසාද දීමනා නොගෙවි යුතුයි කියලා. මේ පාඩුව අපි ජනතාව මත දාන්න බෑ. රටක් හැටියට නැගිටින වෙලාවේ ප්‍රතිව්‍යෝගගත කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙන වෙලාවේ මේක දේශපාලන කණ්ඩායම් පාවිච්චි කරනවා නම් මෙවැනි මහජන සේවාවන් පවත්වාගෙන යන පනත් පරාජයටපත් කරලා අර වෘත්තීය සමිතිය වලට අවියාවිද දෙන්න ඔබතුමා උන්වහන්සේලා වගකීම ගන්න ඕන. මේ රටේ විදුලිය අඛණ්ඩව දෙන්න බැරි වුණොත්, ඉන්ධන ටික ලබා දෙන්න බැරි වුණොත්, වරායටන නෞකා ටික ඇතුළට ගේන්න බැරුව මේ රටේ භාණ්ඩ හා සේවාවල යම් ප්‍රමාදයක් වෙනවා නම් සංචාර කර්මාන්තයට හානියක් වෙලා මේ රටේ ආනයන අපනයන සියල්ලටම ක්‍රියාවලියට ඒ බාධාවක් වෙනවා නම් ඒක සම්පූර්ණ විපක්ෂයේ හැටියට විපක්ෂයේ අද දවසේ මේකට විරුද්ධ වෙන හඬ නගන ඔවුන් වෙනුවෙන් පෙනී ඉන්න කණ්ඩායම ගන්න ඕන කියන එක අපි මේ වෙලාවේ මතක් කරනවා ගරු කථානායකතුමනි. ඒ නිසා අපි මේ වෙලාවේ කියන්නේ මේ සේවාවන් පවත්වාගෙන යෑමට රටේ නීතියක් තියෙන්න ඕන. මේ රටේ නීතිය පරිපාලනය කිරීමෙන් පමණයි අපිට මේ කටයුත්ත කරන්න පුළුවන් වෙන්නේ. අපි ගාස්තු සංශෝධන විතර නෙවෙයි ගරු කථානායකතුමනි, මේ පාර්ලිමේන්තුවේ ජනාධිපති උපදෙස් දීලා තියෙන්නේ එළඹෙන මාසෙ වෙන විට විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ අවසන් සැලසුමක් මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න කියලා. දැන් මේ ප්‍රතිව්‍යුහගත කිරීම නවත්වන්න තමයි සමහර වෘත්තීය සමිති ක්‍රියාත්මක කරන්නේ. ඇයි එහෙම කියන්නේ? ඔවුන් දන්නෝ ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම ක්‍රියාත්මක වුණාට පස්සේ ඔවුන්ට අර වෘත්තීය සමිති හැටියට මේ පාලන අධිකාරිය බිත්තියට හේතු කරලා ඔවුන්ට ගන්න තියෙන දේවල් ගන්න බැරි වෙනවා. දැන් අපි නවත්තලා තියෙනවා කලෙක්ටිව් අග්‍රීමන්ට්. කලෙක්ටිව් අග්‍රීමන්ට් වල තියෙන අවුරුදු 3/3 25%කින් පරි වැඩි වෙනවා. අපි කියලා තියෙනවා ඒක ක්‍රියාත්මක කරන්න එපා, ප්‍රසාද දීමනා දෙන්න එපා, අතිකාල දීමනා කප්පාදු කරන්න. මේවට ඔබතුමා උන්වහන්සේ ලකංග නැත්තේ? දැන් සමහර අපිට එළමන සතිය අපිට ගන්න වෙනවා තීන්දුවක් කණිත් තෙල් නිතිගත සංස්ථාවෙත්. අපි දැන් දවස් 7ම දුවනවා. දවස් 7ම දුවනකොට අපි වෙනතර ඊදින දවස් අපි පාවිච්චි කරේ නැහැ. ඒතර අතිකාල දීමනා වැඩි වශයෙන් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ඒකත් අපි පරිපාලනය කරන්න ඉදීදී ඒ කප්පාදුවත් අපිට කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම මම ඉල්ලීමක් කරනවා අපිට ඒ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට අපිට කෙටි කාලයක් යනවා. දැන් විදුලි බල මණ්ඩලයේ අපි දන්නවා අඛණ්ඩ විදුලිය ලබා දීමක් අපි කරලා තියෙනවා. දැන් මේකෙදි හුඟක් දෙනට අමතකලා තියෙනවා විදුලි කප්පාදුව නිසා අපේ රටේ ජනතාවට අහිමි වෙච්ච දේවල්. දැන් මෙතුමාලා කියනවා මෙන්න 66%කින් විදුලි බිල වැඩි කරලා තියෙනවා. ගරු කථානායකතුමනි, ඒකක 120 දක්වා ඒකක 30 දක්වත් 30 ඉඳලා 60 දක්වත් 60 ඉඳලා 90 දක්වත් 90 ඉඳලා 120 දක්වත් වැඩි වෙච්ච මූල්‍ය ප්‍රමාණය ගත්තොත් එහෙම රුපියල් 1500කින් වැඩි වෙලා නැහැ එක කාණ්ඩයකට මුළු ප්‍රමාණය වැඩි වෙච්ච ප්‍රමාණය හැබැයි පහුගිය කාලේ විදුලි කප්පාදු කරනකට පැයකමාරක් දෙකක් කපනකට කවුරුර ඉටිපන්දමක් පාවිච්චි කරා නම් ඉටිපන්දම් වලට විතරක් වැය කළ තියෙන රුපියල් 70ක ඉටිපන්දමක් එක්කෙනෙක් පාවිච්චි කරා නම් දවසකට රුපියල් 2100ට වැඩිය පාවිච්චි කළා තියෙනවා මාසයක් වෙනුවෙන් ඉටිපන්දම් වෙනුවෙන් විතර ඒ කාර්ය අපේ කඩසාප්පු තිබුණා නම් අපේ තිබුණා නම් ෆාමසි එකක් අපේ තිබුණා නම් සත්ව ආහාර හෝ වෙනත් ආහාර වර්ග විකුණන කඩසාප්පු තිබුණා නම් රුපියල් 2000 3000ක් වැය කරා හැම දවසම ජෙනරේටර් වලට අවශ්‍ය ඉන්ධන වෙනුවෙන් එතකොට මේ මීට වැඩිය අඩු මුදලකට තමයි අකණ්ඩව විදුලිය ලබා දීම වෙනුවෙන් සැලසුම විදුලි බල මණ්ඩලයේ හැටියට දීලා තියෙන්නේ එතකොට ඒකක 30 දක්වා වෙන්න පුළුවන් ඒකක 120 දක්වා වෙන්න පුළුවන් මේ වැඩිවීම රුපියල් 1500කින් වැඩි වෙලා නැහැ කරු කතානායකතුමනි මෙතුමලා 100 ගණන් වලින් කිව්වත් කොච්චර කිව්වත් අවුරුදු 9ක් එක දිගට එකම මුදලට තමයි මේ අකණ්ඩ සේවයක් ලබා දීලා තියෙන්නේ එනිසා මේවා අපි තේරුම් ගන්න ඕන ලෝකයේත් එක්ක අපි තේරුම් ගන්න ඕන ඉන්ධන මිල වැඩි වෙනකට ගල්ලංගුරු මිල වැඩි වෙනකට අපේ ණය අපිට ආපසු ගෙවන්න බැහැයි කියලා අපි රටක් හැදිර කියනකට අපිට බැංකු ක්‍රමයේ තුල අපිට ලබා ගන්න පුළුවන් පහසුකම් අපිට සීමිතයි ඒ නිසා තමයි අපිට විවිධ උපක්‍රම වලට යන්න උනේ ඒ නිසා මම සතුටු වෙනවා විශේෂයෙන්ම විදුලි බල ඇමතිවරයා හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා යටතේ ජනාධිපතිවරයා යටතේ අපිට එකපැත්තකින් ඉන්ධන පෝලිම අපිට නවත්තන්න අපිට පුළුවන්කම ලැබුණා අපිට අකණ්ඩව විදුලිය ලබා දීමේ ක්‍රියාවලියත් අපිට කරන්න පුළුවන් වුණා මේ රටේ මිනිස්සුන්ට අවශ්‍ය ගෑස් ටික ලබා දෙන්න පුළුවන්කම ලැබුණා ඒ නිසා අපිට විශ්වාසයක් තියෙනවා මේ මාර්ගය අපි ගියාට පස්සේ ආර්ථිකයේ තියෙන අනිකුත් අභියෝගත් අපිට ජයග්‍රහණය කරන්න අපිට හැකියාව ලැබෙනවා කියන එක ඒ නිසා තමයි ඔබතුමුණාසලා කලබල වෙලා තියෙන්නේ ඔබතුමුණාසලා පහුගිය කාලේ මැතිවරණ ඉල්ලගෙන පාරට බැස්සේ නැහැ කරු කතා නායකතුමනි පළාත් සභා මැතිවරණේ 2014 අවසාන මැතිවරණේ තියලා තියෙන්නේ 2014 තියලා තියෙන්නේ හැබැයි ඔබතුමන්ලා එහෙම පාරට බැස්සේ නැහැ මේ වෙලාවේ දැන් ඔබතුමන්ලා දැන් කලබල වෙලා තියෙන්නේ පළාත් පාලන මැතිවරණ නෙවෙයි ජනාධිපතිතුමා ජනාධිපතිවරණයකට ඇයිද කියලා කලබල වෙලා තියෙන්නේ ඔබතුමන්ලා හිතනවා ඇති එහෙම ගියොත් එම කවදාක්වත් ඔබතුමන්ලාට බලය ලබා ගැනීම කියන එක කවදාක්වත් කරන්න බැරි කාරණාවක් ඒ නිසා ඔබතුමන්ලා හිතනවා ඇති ඔබතුමන්ලාගේ නායකයට තරඟ කරන්න බැරිද කියලා ඔබතුමන්ලා කවුද ඉදිරිපත් කරන අපේක්ෂකයා කියලා මම ඔබතුමන්ටත් කියනවා නලින් බණ්ඩාර මන්ත්‍රීතුමාටත් ඔබතුමා වැඩි කැපී පෙනෙන්න කතා කරන්න එපා කැපී පෙනෙන්න කතා කරන නායකයෝ ටික කැපෙන ඔය පැත්තේ දැන් සුජීව සේනසිංහ ගෙනල්ලා දාලා තිනෝ තව කණ්ඩායමක් යටපත් කරන්න පාර්ලිමේන්තුව ඇතුලේ කතා කරන කට්ටිය ඉල්ලා අස්සලා යන්න උනා පාර්ලිමේන්තුවේ ඒ නිසා මුජිබර් රහ්මාන්ට ආය කවද පාර්ලිමේන්තුවට එන්න අවස්ථාවක් ලැබෙයිද දන්නේ නැහැ ඒ නිසා ඔබ තමුන්නාස්සලා පරිස්සමෙන් කතා කරන්න ඔබ තමුන්නාස්සලා වැඩි කැපී පෙනෙන්න කතා කරන විට ඔබ තමුන්නාස්සරේ ප්‍රහාරය එල්ල වෙනවා ඇතුලෙන්ම ඇතුලේ අර්බුදය අපිට පේනවා අපිට පේන ඇතුලේ තියෙන අර්බුදය ඒ නිසා ඔබ තමුන්නාස්සලා
පොයින්ට් 4 එකක් තියනවලු
මගේ නම කිව්වා කරු කතානායකතුමනි අපි කැපේපේන්න කතා කරන කතා කිරීම ගැන ප්‍රකාශ කිරීම ගැන සතුටු වෙනවා විශේෂයෙන්ම මුජිබර් රවමාන්ට ආයේ පාර්ලිමේන්තුවෙ එන්න බෑ කියලා කියන්නේ මට පේන්නේ පාර්ලිමේන්තුව මැතිවරණත් සල්ලි නැහැ කියලා නතර කරන්න වගේ ප්ලෑන් එක
ඒක
තමයි ප්ලෑන් එක
එදා රීති ප්‍රශ්නයක් නෑ මන්තුමා
කරු කතානායකතුමනි මම අවසන් කරනවා මගේ කතාව කරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී බොහෝ දෙනෙක් කිල්ලීම් කරා අතුරුලි රතන හාමුදුරුව ඇතුළුව අපේ රටේ විදුලි ජනන සැලසුම ඉදිරිපත් කරන්න කියලා 2000 අපේ long term generation plan එක. අපි පහුගිය සැප්තැම්බර් මාසේ තමයි මේක මහජන උපකිතා කොමිසමට දුන්නේ. හැබැයි අවාසනාවට අපිට අනුමැතිය ලැබුණේ පෙබරවාරි මාසේ 10 වෙනිදා. ඒ නිසා මේ සැලසුම 2023-42 දීර්ඝකාලීන ජනන සැලසුම ජනාධිපතිවරයාට අපි ඉදිරිපත් කරා පහුගිය දවසේ සඳහා. මේ සැලසුම පාර්ලිමේන්තුවේ සභාගත කරනවා මන්ත්‍රීවරුන්ගේ අවධානය වෙමින්. ඒ වගේම මේ රටේ පහුගිය අවුරුද්දේ 2022 ජනවාරි මාසේ ඉඳලා 2023 ජනවාරි මාසේ 31 වෙනිදා දක්වා මේ රටට ආනයනය කරපු හැම ඉන්ධන වර්ගයකම ඛනිත සංස්ථා විසින් ආනයනය කරන ලද ඉන්ධන මොන සමාගම් වලින්ද ගෙන්නුවේ කොච්චර ටෙන්ඩර් ප්‍රමාණයක් අපි ලබා දීලා තියෙනවද ටෙන්ඩර් වලට කවුද ඉදිරිපත් වුනේ මිල ගණන් මොනවද ඒ සියලුම සවිස්තරාත්මක වාර්තාවත් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ අවධානය වෙනුවෙන් සභාගත කරනවා කියන එකත් මතක් කරමින් මගේ කතාව අවසන් කරනවා